Next, Honorable Mahavir Senathi Raja. You have 19 minutes.
19 minutes?
Yeah. 12 plus 7. You have 12 plus 7 yes. accrued.
மிக்க நன்றி சபாநாயகர் அவர்களே. இன்று போக்குவரத்து விமானத்துறை முதலான அமைச்சுகள் சம்பந்தமான விவாதம் குழுநிலை விவாதம் இடம்பெறுகின்றது. இந்த விவாதத்திலே சில கருத்துக்களை நான் முன்வைக்க விரும்புகின்றேன். முக்கியமாக வடபகுதியை பொறுத்தவரையில் யாழ்ப்பாணத்திலே ஏற்கனவே காங்கேசன் துறையில் துறைமுகம் ஒன்று அமைப்பதற்காக இந்தியாவுடைய உடன்பாட்டுடன் அந்த அமைச்சு அந்த நடவடிக்கை எடுக்கப்படுகின்றது. அடுத்ததாக விமான நிலையம் பலாலி விமான நிலையம் நாங்கள் சென்ற வாரத்திலே அமைச்சர் ரணதுங்கா அவர்களுடன் அதை பற்றி நாங்கள்
பேசியிருந்தோம். நியோஜக ஆரக சபாபித்துமா மூலா சென்று
பேச்சை தொடரலாம்.
சென்ற வாரத்திலே அமைச்சர் அர்ஜுனா ரணதுங்கா அவர்களுடன் பலாலி விமான தளம் தொடர்பாக பேசியிருந்தோம். அதற்கு ஏற்கனவே 2000 மில்லியன்கள் அதனுடைய அந்த விமான தளத்தை தொடங்குவதற்காக அடித்தள கட்டமைப்பு வேலைகளுக்காக அமைச்சரவை ஒதுக்கியிருப்பது நல்ல விடயம். முக்கியமாக பிரதமர் ரணில் விக்ரமசிங்கா அவர்களுடன் 2016 ஜனவரி திங்களில் பலாலிக்கு வந்த பொழுது யாழ்ப்பாணத்துக்கு அந்த பலாலி விமான நிலையம் தொடர்பாக நாங்கள் ஒரு உடன்பாட்டுக்கு வந்திருந்தோம். முக்கியமாக எனது பிரேரணை அந்த பலாலி விமானத்தை தொடர்ந்து கடல் பரப்பிலே ஒரு சர்வதேச விமான நிலையம் கட்டப்பட வேண்டும் என்பதுதான். ஆனால் அதற்கான திட்டங்களும் என்னிடம் தரப்பட்டிருந்தது பிரதம அமைச்சருடைய அலுவலகத்தில் இருந்து. அந்த திட்டத்தின்படி இந்தியா அந்த திட்டத்தை நடைமுறைப்படுத்த வேண்டும் என்ற ஒரு நிலைமை இருந்தது. ஆனால் இந்தியா அவ்வளவு மிகப்பெரிய நிதியை உடனடியாக செலவிட ஆயத்தம் இல்லாத ஒரு தாமதம் ஏற்பட்ட காரணத்தினால் நாங்கள் அந்த பலாலி விமான தளத்தை பிராந்திய விமான தளமாக உருவாக்குவதற்கு கட்டியெழுப்பதற்கு திட்டமிருந்த அடிப்படையில் இப்பொழுது இந்தியாவுடனும் இந்திய தரப்புடனும் பேச்சுவார்த்தைகள் நடத்தி அதற்கான ஒரு பிராந்திய விமானத்தளமாக அதனை உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கின்றது. இந்திய தரப்பிலிருந்தும் நான் சென்ற வாரம் நானும் திரு சார்ஸ் நிர்மலன் அவர்களும் அமைச்சர் ரணதுங்கா அவர்களை சந்தித்து பேசிய பொழுது அந்த விமானத்தளம் மிக விரைவாக ஆரம்பிக்கப்பட வேண்டும், இந்தியா தரப்பும் மிக விரைவாக தங்களுடைய விமானங்களை போக்குவரத்து செய்வதற்காக அங்கே நடைமுறைப்படுத்த வேண்டும் என்று அவர்களும் தீவிரமாக இருந்தார்கள். யாழ்ப்பாணத்திலே ஒரு நிகழ்ச்சியில் திரு பிரதமர் அவர்களும் ரணில் விக்ரமசிங்கா அவர்களும் இந்திய நாட்டின் தூதுவர் அவர்களும் மற்றும் விமானத்துறையை சார்ந்த உயர் அதிகாரிகள் படைத்தளபதிகள் எல்லோரும் இருந்த ஜெட்விங்க் ஹோட்டலிலே நடந்த ஒரு கூட்டத்தில் இருக்கின்ற நிலத்தில் 750 ஏக்கர் போதுமானது, இந்திய தரப்பில் சொல்லப்பட்டது இனிமேல் அந்த விமான தளத்துக்கு நிலம் தங்களுக்கு இனி தேவையில்லை, இதற்குள்ளேயே அந்த ஓடுபாதையையும் விமான விஸ்தரிக்கப்பட்ட பிரதேசத்தையும் தாங்கள் பயன்படுத்தி ஒரு விமான தளத்தை ஏற்படுத்திவிடலாம், விமான ஓடுபாதையும் போதுமானது, அதன்படியால் விரைவிலே அடுத்த மாதத்திலேயே தாங்கள் இந்தியாவிலிருந்து முதலாவது விமானத்தை கொண்டு வந்துவிடுவோம் என்று எங்களுக்கு சொல்லியிருந்தார்கள். அதற்கிடையில் நாட்டிலே ஏற்பட்ட அரசியலமைப்பு குழப்பங்கள் காரணமாக அந்த முயற்சிகள் தாமதப்படுத்தப்பட்டு விட்டன. இப்பொழுது நான் சென்ற வாரத்திலே அமைச்சருடன் ரணதுங்கா அவருடன் பேசிய பொழுது அவர் மிக விரைவாக அந்த விமான தளத்தை புனரமைத்து மேம்படுத்தி அதை தரமுயர்த்தி அந்த விமான ஓடு பாதைகளையும் சரி செய்து மிக விரைவாக அந்த விமானத்தை தாங்கள் விரைவாக அந்த போக்குவரத்தை செய்யலாம், அதற்கான நடவடிக்கை தான் விரைவாக எடுக்கின்றேன் என்று சொல்லியிருக்கின்றார். அதன்படியால் மிக முக்கியமாக நான் குறிப்பிட விரும்புவது என்னவென்றால், இப்பொழுது அந்த விமானத்தளம் கிட்டத்தட்ட பிரதம அவர்களும் நாங்களும் பலாலி விமானத்தளத்திலே நிகழ்ந்த ஒரு நிகழ்ச்சியில் கலந்து கொண்டிருக்கின்ற பொழுது அதுக்கு 10 பில்லியன் ரூபாய் திட்டங்களில் போதுமான அளவு அந்த தரமுயர்த்தப்பட்டு ஒரு ரீஜனல் ஏர்போர்ட் என்ற மட்டத்திலே அந்த நிதி போதும் என்றும் அதற்கு மேல் அதை விரிவாக்குவதற்கு இப்பொழுது உடனடியாக அவசியம் தேவையில்லை என்றும் தீர்மானித்து இருக்கின்றது. அது மிகவும் முக்கியமாக என்னவென்றால், அந்த விமான தளத்தில் அதை இராணுவத்தினர் வேலியிடப்பட்டிருக்கின்ற அந்த அளவுக்குள்ளேயே அந்த பிரதேசத்தில் மக்கள் அங்கே அங்கே இருந்தவர்கள் பாரம்பரியமாக வாழ்ந்தவர்கள் அவர்களுடைய வீடுகளும் இருக்கின்றன, வீடு அத்திவாரங்களும் இருக்கின்றன. ஆனபடியால் அந்த நிலங்களை நாங்கள் விடுவிக்க வேண்டும் என்பது ஒரு முக்கியமான நிலைப்பாடு. விமான அபிவிருத்திக்காக இன்னும் ஒரு பகுதி அது அதிகரிக்கப்பட வேண்டுமானால் அதை நாங்கள் பேசி மிக குறைந்த அளவில் அந்த விமான ஓடு பாதையை போக்குவரத்தை செய்வதற்கு நாங்கள் ஒத்துழைக்க முடியும். அதை நான் அமைச்சர் அவர்களிடமே நாங்கள் சொல்லியிருக்கின்றோம். இப்பொழுது இருக்கின்ற அந்த 750 ஏக்கர் நிலப்பரப்புக்குள் அவர்கள் அந்த விமான போக்குவரத்தை செய்வதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் வலியுறுத்தி கேட்டுக் கொண்டிருக்கின்றேன். அதனால் பல நன்மைகள், பொருளாதார அபிவிருத்தி, வேலைவாய்ப்பு போன்றவைகள் அந்த பிரதேச மக்களுக்கு, இளைஞர்களுக்கு, வர்த்தகத்துறையிலும் கூட அவர்களுக்கான வேலைவாய்ப்புகள் கிடைக்க முடியும். அடுத்ததாக எங்களுடைய அமைச்சர், அவர் ஒரு இளைய அமைச்சர், கருத்துக்களை எங்களிடம் ஆராய்ந்து எங்களுக்கு மதிப்பளித்து அவைகளை நிறைவேற்ற வேண்டும் என்ற ஒரு ஆவல் உள்ளவர். அவரிடத்திலே இந்த அதாவது போக்குவரத்து பஸ் சேவை என்ற விடயத்தில் நாங்கள் அவரிடம் விடுத்த வேண்டுகோளின்படி நான் நினைக்கிறேன் விரைவில் அதற்கான பிராந்திய முகாமையாளர், ரீஜனல் மேனேஜர் மற்றும் ஆபரேஷனல் மேனேஜர் போன்றவர்களை விரைவாக நியமித்து முடிப்பார் என்று நான் நினைக்கின்றேன். அதைவிட அங்கே எங்களுக்கு மீள்குடியேற்ற பிரதேசங்கள் இருக்கின்றன, பாடசாலைகள் ஆரம்பிக்கப்பட்டிருக்கின்றன, போக்குவரத்துக்கு பஸ் சேவை போதாமல் இருக்கின்றது. அதற்காக இன்னும் கூடுதலான பேருந்து வண்டிகளை அங்கே தர வேண்டும் என்று நாங்கள் கேட்டிருக்கின்றோம். அதற்கு நீங்கள் இந்தியாவிலே இருந்து உங்களுக்கு கிடைக்க இருக்கின்ற அமைச்சருக்கு கிடைக்க இருக்கின்ற போக்குவரத்து வண்டிகளை கூடுதலாக எங்களுக்கு தந்துதவ ஆயத்தமாக இருக்க என்று குறிப்பிட்டிருக்கின்றார். அதை விரைவாக நீங்கள் செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அடுத்ததாக அங்கே மிக அண்மையில் தொழிலாளர்களுக்கு பதவி உயர்வுகள் வழங்கப்பட்டது. பதவி உயர்வு வழங்கப்பட வேண்டும் என்பது சரியானது. நீங்கள் குறிப்பிட்டபடி 10 வருடங்களுக்கு மேற்பட்டவர்களுக்கு அந்த பதவி உயர்வுகள் வழங்குகிறோம் என்று சொல்லியிருக்கின்றீர்கள். அதில் பல குறைபாடுகளை என்னிடம் வந்து தொழிலாளர் சங்கங்களும் அங்கிருக்கின்ற தொழிலாளர்கள் ஊழியர்களும் என்னிடம் முறையிட்டிருக்கின்றார்கள். 20 ஆண்டுகளுக்கு மேற்பட்டவர்கள் தொழிலாளர்களும் இன்னும் பதவி உயர்வு கிடைக்காமல் இருக்கின்றார்கள் என்று பட்டியல்களே என்னிடம் தந்திருக்கின்றார்கள். அதை நான் ஏற்கனவே உங்களிடம் கொடுத்திருக்கின்றேன். ஆனால் இன்னும் அதுக்கு நடவடிக்கை எடுக்கப்படவில்லை என்று நான் நினைக்கின்றேன். 10 ஆண்டுகளுக்கு மேற்பட்ட அனைவருக்கும் நீங்கள் ஏற்கனவே வழங்கிய பதவி உயர்வு திட்டத்தின்படி பதவி உயர்வுகளை வழங்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அதை நீங்கள் கட்டாயமாக அந்த நடவடிக்கையை எடுப்பீர்கள் என்று நினைக்கின்றேன். அது மிகவும் தேவையாகவும் அவசியமாகவும் அங்கே அந்த பதவி உயர்வுகள் வழங்கப்படுவது அதை நிறைவு செய்ய வேண்டியது மிகவும் தேவையாக இருக்கின்றது. அடுத்தபடியாக எங்களுடைய பிரதேசத்துக்கு வந்து போகின்ற புகையிரத பாதைகள் முழுமையாக இன்னும் சீரமைக்கப்பட வேண்டும். அதைவிட நாங்கள் கேட்டுக்கொண்டது அங்கே விரைவு வண்டி எக்ஸ்பிரஸ் வண்டிகள் விடுகின்ற பொழுதும் அல்லது இரவு பயண வண்டிகள் இருக்கின்ற பொழுதும் எங்களுக்கு த பேர்த் இரவு படுக்கை ஆசனங்கள் இதுவரையும் யாழ்ப்பாணத்து வண்டிகளிலே இருக்கப்படவில்லை. அதற்கு ஒரு சிறந்த இரவு வண்டிகளையும் அந்த படுக்கை வசதிகள் கொண்ட ஆசன கொண்ட பட்டி அதாவது கம்பார்ட்மெண்ட் செய்யும் நீங்கள் நிச்சயமாக அப்படி அது சிறந்த ஒரு வண்டி சேவையை இரவு சேவையையும் நீங்கள் நடத்த வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். அடுத்ததாக எங்களுடைய பிரதேசங்களிலே உங்களுடைய அமைச்சுக்கு ஊடாக போக்குவரத்து அல்லது விமானத்துறை துறைமுகம் என்ற விடயங்களிலும் எங்களுடைய பிரதேசங்கள் போர்னாலே பாதிக்கப்பட்டு அழிக்கப்பட்ட பிரதேசங்கள் அந்த பிரதேசங்களிலே எங்களுடைய இளைஞர்களுக்கு அல்லது பயிற்சி கொண்டவர்களுக்கு வேலைவாய்ப்புகள் கொடுக்கப்படாமல் இருக்கின்றது. அந்த வேலைவாய்ப்புகளை அடையாளம் கண்டு அதற்கு பொருத்தமான சரியான தகமை உள்ளவர்களை நீங்கள் நியமிக்க நடவடிக்கை எடுக்க வேண்டும், வேலைவாய்ப்புகளை வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்கின்றேன். மிக அண்மையிலே எங்களுக்கு ஏற்பட்ட ஒரு நெருக்கடி நிலைமை உதாரணமாக துறைமுகத்தை அண்டிய பிரதேசங்களில் தலசெவனா என்ற ஒரு இராணுவத்தினர் நடத்துகின்ற ஒரு விடுதி இருக்கின்றது. தலசெவனா ஆர்மி ரெசோர்ட் என்றுதான் அதுக்கு பெயர். ஆனால் அது சுற்றுலாத்துறை உங்களிடம் வராது விட்டாலும் அந்த துறைமுகம் சார்ந்த பிரதேசங்களை ஒட்டிய ஒரு நெருக்கடி எங்களுக்கு அண்மையில் வந்தது. அந்த நிலங்களை அளந்து அதைவிட காங்கேசந்துறை நகர பிரதேசமாக இருந்த இடத்தில் அதை ஒட்டி 30 ஏக்கர் நிலங்கள் பாடசாலைகள் சிறுவர் பூங்கா அப்படிப்பட்ட தனியாருடைய நிலங்கள் அதாவது கையகப்படுத்துவதற்காக டிவிஷனல் செக்ரட்டரி டு அக்யூர் தட் அக்யூசன் ஓர்டர் ஆல்ரெடி சென்ட் அண்ட் டேக் ஆக்ஷன் டு சர்வை த லேண்ட். அது ஒரு மிகவும் முக்கியமான எங்களை பாதிக்கின்ற ஒரு பிரச்சனையாக இருக்கின்றது. அந்த சுற்றுலா மையமாக அதை கொண்டு வருவதற்கு இராணுவத்தினருக்கே அந்த செல்வாக்கை அளிக்கக்கூடிய வகையில் அது ஏற்கனவே தலசெவனா இராணுவத்தினாலே நிர்வகிக்கப்படுகின்ற அந்த விடுதியோடு ஏனைய 30 ஏக்கர் நிலங்களையும் பாடசாலைகள் உட்பட ஆங்கில பாடசாலை இன்னும் விடுவிக்கப்படவில்லை அதை எடுப்பதற்காக அவர்கள் முயற்சிக்கின்றார்கள். நான் ஏன் குறிப்பிடுகின்றேன் என்றால் துறைமுகம் விமானத்தளம் அதைவிட மீன்பிடி துறைமுகங்கள் அந்த பிரதேசத்திலே வருகின்ற பொழுது சீமெந்து தொழிற்சாலை இனிமேல் அது சுண்ணாம்பு பாறைகள் தி லைம் ஸ்டோன் அவை தொடர்ந்தும் அகலக்கூடாது என்ற காரணத்தினால் பிரதமர் அவர்களின் நாங்களும் அந்த பிரதேசத்திலே தொழிற்பேட்டைகள் தொழில்துறைகள் தொழில்நுட்பத் துறைகளை அந்த சீமெந்து பிரதேச நிலத்திலே நாங்கள் செயல்படுத்த வேண்டும் என்று அது அமைச்சரவைக்கும் அந்த பத்திரம் அனுப்பப்பட்டிருந்தது. அதற்கு இடையில் இந்த தலசவனா விடுதியை அதுவும் சுற்றுலாவுக்காக மிக முக்கியம் வாய்ந்த அந்த பிரதேச நிலங்கள் இராணுவத்தினுடைய நிர்வாகத்துக்காக அது மீண்டும் எங்களுக்கு எங்களுடைய மக்கள் மத்தியிலே பெரும் கொதிப்பை ஏற்படுத்தி இருந்தது. சென்ற 22ஆம் தேதி நில அளவைக்காக வந்திருந்த அதாவது நில அளவையாளர்களையும் அதை தடுப்பதற்காகவும் எதிர்ப்பு தெரிவிப்பதாகவும் நூற்றுக்கணக்கான மக்கள் நானும் அதில் பங்க வேண்டும் என்று கேட்டார்கள். நான் நிச்சயமாக நான் வருவேன் என்று கேட்டு அந்த காங்கேசந்துறையிலும் கீர்மலையிலும் நாங்கள் 2 இடத்திலே அளவிடுவதற்காக செல்ல இருந்த நிலைமையில் நாங்களும் அதில் பங்கு பற்றி அந்த போராட்டத்தில் கலந்து கொண்டோம். அதற்கு அடுத்தபடியாக நான் நினைக்கிறேன் உங்களுடைய திட்டத்தின்படியே துறைமுகம் விமான தளம் விமான நிலைய பொறுப்புகள் உங்களிடத்தில் இருக்கின்ற பொழுது சுற்றுலாத்துறை மிகவும் முக்கியம் வாய்ந்ததாக இருக்கும். அடுத்ததாக ஆனபடியால் நான் இந்த விடயத்தை உங்களுடைய கவனத்துக்கும் கொண்டு வருகின்றேன். நாளை இன்றைக்கு ஜனாதிபதியையும் பிரதமரையும் நாங்கள் சந்தித்து பேச இருக்கின்றோம். ஏனென்றால் அடுத்ததாக சீமெந்து தொழிற்சாலைக்காக நாங்கள் துறைமுகம் பலாலி விமானத்தில் நிறுவுகின்ற அதே தொடர்ச்சியாக அந்த தொழிற்சாலையில் பலவிதமான தொழில்துறைகளையும் தொழிற்பேட்டையும் அமைப்பதற்கு நாங்கள் திட்டமிட்டிருந்தோம். அந்த நிலத்தில் இப்பொழுது 163 ஏக்கர் முன் எப்பொழுதுமே பேசப்படாத விடயம். நாங்கள் பலமுறை இந்த விடயங்களிலே பிரதமராவுடைய கூட்டத்திலும் ஜனாதிபதியுடைய கூட்டத்திலும் தீர்மானங்கள் எடுத்த பொழுதும் 163 ஏக்கர் சீமெந்து நிலம், சீமெந்து சாலைக்கு சொந்தமான நிலங்களை கடற்படையினர் தங்களுக்கு தேவை என்று அதையும் அதை சுவீகரிப்பதற்காக நடவடிக்கெடுத்திருக்கின்றார்கள். அதைவிட இன்னும் 62 ஏக்கர் நிலங்கள் ராஜபக்சாவுடைய பலஸ், அவருடைய அரண்மனை, ஒரு அதாவது எந்தவிதமான அமைச்சரவை அங்கீகாரமும் இல்லாமல் கிட்டத்தட்ட 2000 மில்லியன் ரூபாவிலே, அது குறைவாகத்தான் அது இதுவரை செலவிடப்பட்டதாக அந்த அரண்மனை உருவாக்கப்பட்டது. ஜனாதிபதி எங்களிடம் சொன்னார், அமைச்சரவையிலே தங்களுக்கு தெரியாமலே அந்த கட்டடம், அந்த விடுதி, ராஜபக்சாவுடைய விடுதி உருவாக்கப்பட்டது என்று. அந்த விடுதியை மையமாக கொண்டு, ராஜபக்சாவுடைய மையமாக கொண்டு நகுலேஸ்வரம் ஒரு புனிதமான பூமி, கோவில்கள் நிறைந்த பூமி, சமாதிகள், சித்தர்கள் வாழ்ந்த இடம், நீரூற்று, எங்களுடைய இந்து மக்கள் ஈமக்கடன் செய்வதற்காக பாவிக்கின்ற பல ஊற்றுக்களும் நீரூற்றுகளும் கடலோரமும் இருக்கின்றது. அந்த நிலங்களில் அதையும் அதாவது சுவரிப்பதற்காக எடுக்கப்படுகின்ற நடவடிக்கைகள். நீங்கள் ஒரு விமானத்துறைக்கு, போக்குவரத்துக்கு, அடுத்தது கப்பல் துறைக்கு பொறுப்பாக இருக்கின்ற பொழுது இந்த காங்கேசந்துறை பிரதேசம், இந்த 3 துறைகளும் அங்கே அடங்கி இருக்கின்றது. ஆனபடியால் நீங்கள் அந்த பிரச்சனையை பற்றி தெரிந்திருக்க வேண்டும் என்பதற்காகவும், அல்லது நாங்கள் கூடியெடுக்கின்ற தீர்மானங்களின் பொழுது நீங்களும் பங்கு பற்றி ஒரு தீர்மானத்துக்கு வர வேண்டிய அவசியம்.
கௌரவ உறுப்பினர்களே, 2 நிமிடங்கள் இருக்கு.
ஆம், அந்த அந்த பிரதேசத்தில் அந்த நிலங்களை கையகப்படுத்தினால் சுற்றுலாத்துறை கூட மிக மோசமாக பாதிக்கப்படும். அந்த பிரதேசத்தில் எங்களுடைய வகைப்பாகம் இல்லாமல் போய்விடும். அது ராணுவத்தினுடைய தலசவனாவிலே ராணுவத்தினர், சீமெந்து தொழிற்சாலையிலே கடற்படையினர், அதுக்கு அப்பால் ராஜபக்சாவுடைய மாளிகையை மையமாக கொண்டு கீர்மலை புனித பிரதேசத்தை ஆக்கிரமிப்பதற்கு, அல்லது அதை கடற்படையினரும் அல்லது சுற்றுலாத்துறையினரும், நான் அமைச்சர் விஜயதுங்கா ஜோன் அமர்சுங்காவிடமும் அதற்கு பொறுப்பானவரிடம் சொன்னேன், அவர் எங்களுக்கு வாக்குறுதி தந்திருக்க, அல்லது உங்களுடைய கருத்துக்களுக்கு மாறாக நாங்கள் அதில் நாங்கள் செய்ய மாட்டோம் என்று சொல்லியிருக்கின்றார். அதன்படியால் நீங்களும் அப்படியா ஒரு கூட்டத்துக்கு பங்களிக்க வேண்டிய அவசியம் உங்களுக்கு இருக்கின்றது. அதன்படியால் முக்கியமாக நகுலேஸ்வரம் மிக வரலாற்று பெருமிக்க ஈஸ்வரங்களில் ஒன்றாக இருக்கின்ற அந்த பூமியில் தொடர்ச்சியாக அந்த பிரதேசங்களை, ராஜபக்சாவுடைய அரண்மனையை தொடர்ந்து அந்த பிரதேசங்களை சுவீகரிப்பதற்கு எடுக்கிற நடவடிக்கைகள், அது நிச்சயமாக எங்களுடைய மக்களுடைய எங்களுடைய நெருக்கடிக்கு எங்களுக்கு நெருக்கடியை உருவாக்கும், கொந்தளிப்பை உண்டாக்கும். நாங்கள் அதை என்ன விலை கொடுத்தும் போராடி அந்த நில சுவீகரிப்பை நிறுத்துவதற்கு நாங்கள் தயங்க மாட்டோம் என்பதை மிக தெளிவாக, இது ஒரு ஆரோக்கியமான அதாவது அரசியலமைப்பு கொந்தளிப்புகள் இருந்தாலும் ஒரு சுமமாக இந்த ஆண்டில் நாங்கள் பல வேலை திட்டங்களை நிறைவேற்ற வேண்டும் என்று இந்த அரசாங்கத்தோடு நாங்கள் ஆதரவாக வேலை செய்து கொண்டிருக்கின்ற நேரத்தில் அதில் மிகப்பெரிய முரண்பாடுகளையும் நெருக்கடிகளையும் ஏற்படுத்தும் என்பதை கூறி நீங்கள் மிகவும் ஒரு கண்ணியமான எங்களுடைய கருத்துக்களை அல்லது பொதுமக்களுடைய கருத்துக்களை அவதானமாக கேட்டு செயல்படுகின்ற ஒரு இளம் அமைச்சர். உங்களுடைய நடவடிக்கைகளை நாங்கள் நிச்சயமாக எங்களுடைய மனதிலே கொள்ளுவோம். இந்த பிரச்சனையையும் நீங்கள் எங்களுடைய நிலங்கள் பறிக்கப்படாமல் அபிவிருத்தி நடவடிக்கைகளுக்காக நாங்கள் ஒத்துழைப்பு வழங்குவோம். அதை நீங்கள் மனதிலே கொண்டு சிறந்த ஒரு சேவையை ஆற்ற வேண்டும் என்று கேட்டு விடைபெற்றுக் கொள்கின்றேன். நன்றி.
நன்றி உறுப்பினர் அவர்களே. கரு ஏ விஜயதுங்க, கரு அசோக் அபேசிங்,
கரு முலாசராவோட மந்திரித்துமணி, அத 2019 அயவய காரக சபா அவஸ்தாவேதி பிரவானா சிவில் குவன் சேவா அமாத்தியான்சே வைசேஷிய பிலிபந்த ராஜ்ய அமாத்தியரை அலச வச்சன் சுவல்ப கதா கிரீமேட் அவஸ்தா லபிப்பு சந்தோஷேனோ மே அவஸ்தாவேதி அப்பே நவ அமாத்தியரையா அர்ஜுன் ராந்தோக மெத்துமா மேஸ்தானி சிட்டினோ இவகேம் அப்பே අමාත්‍යංශයේ වසර කීපයක් තුනක් පමණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර නිමල් සිරිපාද සිල්ලම් ඇතුමා මේ ස්ථායි සිටීම් පිළිබඳ මම ඉතාම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 69.18ක් ඒ කියන්නේ කෝටි 6918ක මුදලක් වෙන් කරලා තියෙනවා. මෙයින් ප්‍රාග්ධන මුදල් ප්‍රාග්ධන ආවජනය සඳහා බිලියන 36.26ක් ඒ කියන්නේ කෝටි 3626ක මුදලක් වෙන් වෙලා තියෙනවා. පුනරාවර්තන වියදම් සඳහා බිලියන 32.9ක් ඒ කියන්නේ කෝටි 33292ක් මුදලක් වෙන් වෙලා තියෙනවා. එනිසා පසුගිය වසරට වඩා යම්කිසි මුදලක් ප්‍රාග්ධන මුදල් සඳහා වැඩියෙන් වෙන් කිරීම පිළිබඳව ගරු මුදල් ඇමතුමාට අපේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්තුතිය පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම අප ආයතනය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඒ විශේෂයෙන්ම ආයතන 9ක් මූලිකව තියෙනවා. මෙයින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන ස්ථානයක් ගන්නවා. වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 30,500කට ආසන ප්‍රමාණයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරනවා. ඊන්පසුව වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින දුම්රිය දෙපාර්තමේන්තුව අප අමාත්‍යංශයේ ප්‍රධාන ආයතනයක් ලෙස තියෙනවා. එම ආයතනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 16,000කට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා. ඒ වගේම ඊන්පසුව අපේ ප්‍රධානම ආයතනයක් වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 900කට ආසන්න ප්‍රමාණයක් සේවය කරමින් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. සෑම වසරකම රුපියල් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය ආදායමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනවා. ඊන්පසුව අපේ ආයතන වශයෙන් තියෙන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඒ මෝටර් රථ සඳහා අවශ්‍ය පිළිතුරු බලපත්‍ර ලබා ගන්නා ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව. මේ වෛද්‍ය සභාවෙත් සේවකයන් 200කට වැඩි ප්‍රමාණයක් සේවය කරමින් අපි එයිනුත් අපි රාජ්‍ය ආදායමට යම්කිසි මුදලක් ලබා දෙනවා. ඒ වගේම ජාතික ප්‍රවාහන කමිෂන් සභාව බස් රථ 3200ක් අතර ප්‍රමාණයක් නියාමනය කරමින් අන්තර් පළාත් තුළ බස් රථ නියාමනය කිරීම සඳහා ඇති ආයතනයත් මේ අපේ අමාත්‍යංශය තුළ තියෙන විශේෂ ආයතනයක්. ඒ වගේම මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව, ලක්දිව ඉංජිනේරු ආයතනය, ගුවන් තොටුපළා ගුවන් සේවා අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය අපේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන. මේ ආයතන 9 දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් මෙහෙයුම් අලාභයක් ලබනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය අපි අලාභයක් විදිහට හිතන්න බෑ. මොකද හේතුව අපි ඒ තුළින් විශාල සෙතක් රටේ ජනතාවට සරසනවා. ඒ වගේම මෙම ආයතනය විශේෂයෙන්ම දුම්රිය මාර්ග නඩත්තු කිරීම ආයතනය තුළින්ම කියන්නේ භාණ්ඩාගාරයේ මුදල් වලින්ම කරගෙන යන නිසා එම අලාභයක් ලෙස හිතන්න කෙසේත් බෑ. කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වෙනිදාන් පසු මෙම අමාත්‍යංශයේ ශීඝ්‍ර ප්‍රගතියක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය අපි මේ අමාත්‍යංශය බාර ගන්න අවස්ථාවේදී 2010 සිට 2015 දක්වා කිසිම වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ. ඒ වගේම විශාල ප්‍රමාණයක ණය මුදලක් අපිට ගෙවන්න තිබුණා. සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂිත මුදල් කෝටි 2555ක මුදලක් සේවකයන්ගේ ඒ ගිණුම් වලට ඒ අර්ථසාධක ගිණුම් වලට බැර කරලා තිබුණ නැති තත්වයක් තිබුණා. ඒ වගේම ඩිපෝ 110.79ක නිසි වේලාවට තමන්ගේ මාසික වේතනය සේවකයන්ට ගන්න බැරි තත්ත්වයක් තිබුණා. විශාල ප්‍රශ්න රාශියක් තිබෙන අවස්ථාවක තමයි අපි මේ ආයතනය මේ බාරගත්තේ. ඉන්පසුව විශේෂයෙන්ම හිටපු ඇමතිවරයා කිව්ව පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයට සතු නොවුණත් ඒ ඉඩම් ලංකා ගමනාගමනයට පවරගෙන බිලියන 5කට වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් මේ සඳහා ලබා දෙන බව පොරොන්දු වෙලා තිබුණා. එයින් අපිට දැන් බිලියන 3ක් පමණ ලැබිලා තියෙනවා. තව බිලියන 2ක් ලැබෙන්න ඕනේ. අපි මේ වන විට ප්‍රාදේශික 12න් තුනක ඇරෙන් අනි සෑම පාදිශයකම සේවකාට සාධක භාරකාර මුදල් අපි තැන්පත් කරලා තියෙනවා. ඉතුරු මුදල් බාණ්ඩාගාරයෙන් ලැබුණු පසු මංහිතන්නේ ඒ තැන්පත් කරන්න අපිට පුළුවන් වෙනවා. තවත් බිලියන දෙකට වැඩි ප්‍රමාණයක් අපිට ලැබෙන්න තියෙනවා. එයින් සාමාන්‍ය මිලියන 900ක් 950ක් අතර මුදලක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ භාර සේවක අර්ථසාධක අනුමුදල් සහ භාරකාර අනුමුදල් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ සේවකයන්ට ලබා දෙන්න. විශේෂයෙන්ම පාරිතෝෂිත මුදල් ගන්න බැරුව විශාල ප්‍රශ්නයක් තිබුණා සේවකයන්ට. එයත් දැන් නිසි වේලාවට සෑම සේවකයෙක් විශ්‍රාම ගිය පසු ඉතා ඉක්මනින් මේ පාරිතෝෂිත මුදල් ලබා ගැනීමේ හැකියාව අපි දැන් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒ සේවකයන්ට ඒ සහනයක් වෙලා තියෙනවා. ඒ වගේම ස්වේච්ඡායෙන් විශ්‍රාම යැවීමේ ක්‍රමය අපේ ආයතනයේ බාරගත් සේවක 36,000ක් පමණ සිටියා. එක බස් රථයකට බස් රථ 5,500ක් පමණ තමයි දිනපතා ධාවනය වුණේ. මේ එක බස් රථයකට සේවකයෝ 7 දිනක් පමණ හිටියා. දැන් අපි ස්වේච්ඡා විශ්‍රාම යටු යෑමේ ක්‍රමය තුළ බිලියන 8ක් කෝටි 800ක් වැය කරමින් ඒ සේවකයන් 4,000කට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම තුළ දැන්ට සේවකයෝ 30,500ක් පමණ මෙම ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරනවා. අපි ලැබව ජයග්‍රහණ කීපයක් තියෙනවා ලංකා ගමනාගමන මණ්ඩලයේ. මොකද අපි ඒ සේවක අර්ථසාධාරක මුදල් 2010 සිට 2015 ව සියල්ල බැර කෙරුවා. 2015න් පසු අපි නියම විදිහට සේවක අර්ථසාධක භාරකාර මුදල් ගෙවාගෙන යනවා. ඒ වගේම මෙහෙයුම් ලාභයක් විශේෂයෙන්ම පසුගිය වසර 2017-18 අසරවල අපිට මෙහෙයුම් ලාභ ලබන්න පුළුවන් වුණා මේ විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ. පසුගිය වසරේ 2018 වසරේ වාර්ෂික වාර්තානුව ලාභයේ බිලියන 2ක් පමණ වෙනවා. නමුත් අපිට බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට රජයෙන් යම්කිසි මුදලක් අපිට ලැබෙනවා. ඒවා ලැබෙන්නේ අපි ජනතාව වෙනුවෙන් සිසු සැරිය බස් රථ ක්‍රියාත්මක කරනවා. ඒ පාසල් ළමුන් ප්‍රවාහනය කරන්න, ඒ වගේම පාසල් ළමුන් සඳහා වාර ප්‍රවේශ පත්‍ර ලබා දෙනවා අඩු මුදලකට. ඒ වගේම ගැමි සැරිය ගම්වල තියෙන විශේෂම අනාර්ථික මාර්ග සාමාන්‍යයෙන් 1 කිලෝමීටරයක් සඳහා මේ ධාවනයේ සඳහා අපිට පිරිවැය වශයෙන් රුපියල් 65 70 අතර මුදලක් වියදම් වෙනවා. නමුත් ගාමීය මාර්ගවල බස් රථ ධාවනය කරද්දී අපිට ලැබෙන්නේ සමහර මාර්ගවල රුපියල් 15යි 20යි 25යි. නමුත් අපි රජයක් වශයෙන් ජනතාවගේ මේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මේ බස් රථ අපි ධාවනය කරනවා. ඒ සඳහා රජයෙන් අපිට මුදලක් ලැබෙනවා. ඒක ගැමි සැරිය ලෙස හඳුන්වනවා. ඒ වගේම නිසි සැරිය රාත්‍රී කාලේ ජනතාවට කොළඹ ඇවිල්ලා තමන්ගේ රැකියා කරලා නැවත ගෙවල් බලා යද්දි රාත්‍රී කාර්යයේ බස් රථ නොමැති නිසා විශේෂයෙන්ම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහාත් අපිට රජයෙන් මුදල් ලැබෙනවා. ඒ ලැබෙන මුදල් මං හිතන්නේ විශේෂයෙන්ම අපිට ඒ අපි බලාපොරොත්තු වෙන මුදල් ප්‍රමාණයම ලැබුණ නැති වුණත් අපිට ඒ අවශ්‍ය ලැබෙන මුදල් වලින් අපි සේවකයන් සඳහා විශේෂයෙන්ම වේතන ලබා දෙනවා. අපේ සේවකයන් 30,500ෙන් එක් සේවකයෙකුට රුපියල් 16,200ක පමණ මුදලක් ඒ රජයෙන් ලැබෙන මුදල් වලින් අපි ලබා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපිට ලැබී යුතු මුදලක්. මොකද අපි පොලිස් දෙපාර්තමේන්තුව ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ප්‍රවාහනය කරන්නේ විශේෂ අඩු මුදලකට. ඒ නිසා රජයක් වශයෙන් ඒ ප්‍රවාහනය සඳහා ලබා දිය යුතු මුදල තමයි ලැබෙන්නේ. ඒ සියල්ලම ලබා දුන්න පසු තමයි අපේ මේ සාමාන්‍යයෙන් අපේ ලාභය ලංකා ගමනාගමන මණ්ඩලයේ අපි ලබාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම පසුගිය වසරේ සාමාන්‍ය ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ 1958 ජනසතු කෙරුවාට පසුව විශේෂයෙන්ම සේවකයන් සඳහා පාරිතෝෂ බෝනස් මුදලක් ලබා දීලා තිබුණේ රුපියල් 1000ක් තමයි උපරිම. සාමාන්‍යයෙන් පාඩු ලබන ආයතනයක බෝනස් මුදල් ලබා දෙන රුපියල් 1000යි කාර්ය සභා සභාපතිතුමනි. නමුත් පසුගිය වසරේ අපිට හැකි වුණා එවැනි රාජ්‍ය ආයතනයක සංස්ථාවක මණ්ඩලයක උපරිම බෝනස් මුදල් ලබා දෙන්න පුළුවන් රුපියල් 13,500යි. අපි සන්තෝෂ වෙනවා මේ රුපියල් 13,500 බැගින් සියලුම සේවකයන්ට අපිට පසුගිය වසරේ බෝනස් මුදල් ලබා දෙන්න පුළුවන් වුණා. ඒක අපි ලබපු ජයග්‍රහණයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ. ඒ වගේම අපි මෙවර බස් රථ විශේෂයෙන්ම බස් රථවල හිගයක් තියෙනවා. පසුගිය අයවැයනුත් අපිට බස් රථ සඳහා මුදල් ලබා දුන්නා. පසුගිය රජයේ බස් රථ 2200ක් ගණන්ලා තියෙනවා. රජයේ මුදල් ඒකට යොමු කරලා තියෙනවා. ඒ වගේම සෑම ඩිපෝයකින්ම එක බස් රථයකට රුපියල් 3000 ගානේ තාම ගෙවනවා අපි බස් රථ සඳහා 2200 සඳහා. මම හිතන්නේ 2020 වෙන විට මේ බස් රථවල මුදල් ගෙවලා අවසන් කරන්න පුළුවන්. අපිට බස් රථ අවශ්‍යතාවය තියෙනවා. ගරු ඇමති අරුජන රණතුංග මැතිතුමාගේ උපදෙස් පරිදි නවීන බස් රථ 2000ක් පමණ මේ වසරේ අපි ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. චම්පිකරණ කැමතිතුමා කිව්වාගේ ලෝ ෆ්ලෝ පාපූර්ව පහළ තියෙන සුඛෝභෝගී අසුඛෝභෝගී බස් රථ අපි ධාවනයට යොදවන්න හැකි පමණ මේ වසර තුලක් බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නව මුහුණුවරක් ලබා දීම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නව මුහුණුවර අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මොකද 1958 සිට මේ දක්වා එකම වර්ගයේ බස් රථ තිබුණේ. අපි අමතුමාගේ සංකල්පයක් අනුව මෙන් පසු මේ රටට බස් රථ ගෙන්වීමේදී ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න ඒ බස් රථයේ පිරිවිතය අනිවාර්යයෙන්ම ඒ බස් රථය දැන්ට හැම එක්කෙනම කියනවා ලොරි චැසි වලට තමයි මේ බස් රථ බොඩි ගහලා තියෙන්නේ. ඒ නිසා එහෙම නැතුව අලුත්ම පිරිවිත සකස් කරලා දැන් ඒක සකස් කරලා අවසන් තියෙනවා. ඊට පස්සේ එය මාර්ග විශේෂයෙන්ම මොටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පනතට ඇතුළත් කරලා මින් පසුව ප්‍රමිතියෙන් තොර කිසිම බස් රථයක් මේ රටට ගේන්න බැරි වෙන විදිහට නවීන අලුත් වැඩපෙළ සකස් කිරීමට ගරු ඇමතිවරයා වැඩපෙළ සකස් කරලා තියෙනවා. ඒක අපි මේ මාස තුල ඒක නීතිගත කරනවා. ඉන් පසුව මේ රටට බස් රථයක් ලැබීමේදී ඒක නිසි ප්‍රමිතියකින් යුතු බස් රථ පමණක් මේ රටට ගෙන්වීම සඳහා අපි ලංකා ගමනාගමනලේ හරහා වැඩ කටයුතු කරනවා. ඒ වගේම මෙවර අයවැයෙන් පුද්ගලික බස් රථ සඳහා විශේෂ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජන ක්‍රමය යටතේ එක් බස් රථයකට මිලියන 10ක් කෝටියක මුදලක් 103.5 පොලිය යටතේ අපිට ලබා දෙන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ සඳහා තමන්ගේ බස් රථයේ වෙනුවට අලුත් බස් රථයක් ලබා ගැනීම සඳහා එයත් අපි බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය මගින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ලංකා ගමනාගමන මණ්ඩලය ඒ ශීඝ්‍ර ප්‍රගතියක් එහෙම ලබලා තියෙද්දිත් විශේෂයෙන්ම මේ සඳහා ඒ සේවකයන්ගේ උනන්දුව මම හැම වෙලාවෙම කියන එකක් තමයි ගමනාගමන මණ්ඩලය තම සේවකයෝ තම අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවකයා අවම පහසුකම් අනිත් සේවාස්ථාන බලද්දී සේවාස්ථානවල තත්ත්වයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල තත්ත්වයක් බලද්දී ඉතා පහත් තත්ත්වයක තියෙනවා. ඒ නිසා හිටපු ඇමතිවරයා උතුමත් අපේ වර්තමාන ඇමතිවරයාත් ඒ ඩිපෝ නවීකරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අපේ වර්තමාන අමාත්‍යවරයා ඩිපෝ නවීකරණය කිරීම සඳහා මේ වසර තුල අඩුපතරමින් ඩිපෝ 35ක් පමණ නවීකරණය කරන්න ඒ සියලුම සේවකයන්ගේ ඒ පහසුකම් සලසන්න වැසිකිලි කැසිකිලි පහසුකම් සලසන්න ඒ නවාතැන් පහසුකම් සලසන්න ඒ වගේම අංගන සකස් කරන්න ඒ වගේ මේ අලුත් වැඩිය කරන ස්ථාන සකස් කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා අයවැයනුත් මුදල් වෙන් කරලා තියෙනවා. අපි ලංකා ගමනාගමන මණ්ඩලයේ මුදල් වෙන් කරලා ඒ වැඩකටු සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ ශීඝ්‍ර දියුණුවක් මේ වසර කීපය තුළ ලැබිලා තියෙනවා. මම හිතනවා මේ වසර තුළ අපේ නව ඇමතිවරයාගේ නායකත්වය යටතේ බස් රථය මේ හැමදාම දකින්න බස් රථයේ වෙනුවට නව බස් රථයක් මාර්ගය සඳහා යොමු ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක තමයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉතිහාසයේ දෙවැන්ත පෙරළිය වෙන්නේ. එවැනි බස් රථයක් මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය යටතේ ගමන් කිරීම සැලසීම තමයි අපේ එකම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ සඳහා අපි මේ අවුරුද්දේ මේ අමතුමාගේ නායකත්වය යටතේ අපි වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වැඩ කොටසක් හිටපු ඇමතිවරයා ආරම්භ කරලා තියෙනවා. ඒක වර්තමාන ඇමතිවරයා ඉදිරියට අරයි යනවා. විශේෂයෙන් බලවේග කට්ටල දැනට අපි ඇනෝම් කර බලවේග කට්ටලෙන් එක බලවේග කට්ටලයක් පැමිණියා. ඒක දැන් උත්තර දේවි ලෙස උතුරු පළාතේ ධාවනය කරනවා. උතුරු පළාතේ ධාවනය කිරීම සඳහා අපේ TNA අපේ මන්ත්‍රීතුමා කිව්වා ඔවුන්ට අවශ්‍ය ආර පෙරණි ඒ කාලේ තිබුණා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ දුම්රිය මැදිරිවල නිදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ දුම්රිය මැදිරි ගෙන්වීම සඳහා දැනට දුම්රිය මැදිරි 160ක් ගෙන්වීම සඳහා මුදල් අනුමත වෙලා තියෙනවා. අපේ ඇමතිවරයා ඒ පිළිබඳව ඒ අවශ්‍ය සැලැස්ම සකස් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට දුම්රිය මැදිරිය තිබිය යුතුයි කියලා. එන්න එවැනි දුම්රිය මැදිරි අපි ධාවනයට යොදවපුවාම අපිට ඒ සඳහා ඒ වැඩපළවුන්ගේ බලාපොරොත්තු වෙන දේ අපිට ලබා දෙන්න පුළුවන්. ඒන් අපි එක දුම්රියක් දැන් කැමිල්ලා තියෙනවා. අනිත් දුම්රිය මැදිරි බලවේග කට්ටල ඉදිරියේදී පැමිණෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උඩරට මාර්ගය සඳහා දුම්රිය එන්ජින් 9ක් බලවේග කට්ටල එන්ජින් 12ක් බලවේග කට්ටල නමයක් ලැබෙන නියමිතයි. ඒක මේ වසර තුල ලැබෙයි. එහෙම වුණාම දුම්රිය මාර්ග නවීකරණය තුලින් අපිට මේ හොඳ ගමන් වාරයක් මගින්ට ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 600ක මුදලක් විශේෂයෙන්ම ආසියානු සංගම බැංකුවෙන් ලැබිලා තියෙනවා. ඩොලර් මිලියනකින් ආධාරයක් වශයෙන් එහි සම්මූලික කටයුතු අපි දැන් ශක්තිතා වාර්තා අවසන් කරලා දැන් ඉඩම් අත්පත් කර ගැනීම වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම පාදුක්ක දක්වා කැලණිවැලි මාර්ගයේ ද්විත්ව මාර්ග බවට පත් කරන්න, පාදුක්කේ සිට අවිස්සාවලේ දක්වා තනි මාර්ගය මේ නවීකරණය කරන්න, සංඥා පද්ධතිය නවීකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වැඩපිළිවෙල ඔස්සේ විශේෂයෙන්ම රාගම දක්වා තියෙන මාර්ග 3-4 මාර්ග 4ක් බවට පත් කරන්න, රාගම සිට වේයන්ගොඩ දක්වා තියෙන මාර්ග 2 මාර්ග 3ක් බවට පත් කරන්න, එතනින් පසුව තියෙන රඹුක්කන දක්වා තියෙන මාර්ග 2 මාර්ග 3ක් බවට පත් කිරීම වැඩසටහන් මේ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල පොල්ගහල ද්විත්ව මාර්ග බවට පත් කිරීම අපි මේ වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියන් නයෝජන ක්‍රමය යටතේ ඉතුරු වී තියෙන මුදල් වලින් ඒ වගේම විශේෂයෙන්ම
පානදුරේ සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රියේ මූලික වැඩ කටයුතු අපි දැන් අවසන් කරලා තියෙනවා. ඒ වගේම එම මාර්ගය කළුතර දක්වා ද්විත්ව මාර්ග ත්‍රිත්ව මාර්ග බවට පත් කිරීම සඳහා වැඩ පිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. ඒ වගේම කතර මාතර බෙලියත් දුම්රිය මාර්ගය අපි ලබන මාස විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. කිලෝමීටර් අපේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් 1562 ඒකට කිලෝමීටර් 26.8 එකතු වෙනවා ලබන මාසේ. කිලෝමීටර් ඒ ප්‍රමාණය වැඩි වුණාම විශේෂයෙන්ම මම දකින්න එකක් තමයි ඒ සඳහා ඩොලර් මිලියන 278ක මුදලක් වියදම් වෙලා තියෙනවා. කිලෝමීටර් 26.8 එක කිලෝමීටර් සඳහා ඩොලර් මිලියන 10ක්, ඒ කියන්නේ කෝටි 180ක වගේ මුදලක් වියදම් වෙලා තියෙනවා ඒ කිලෝමීටර් එක කිලෝමීටර් සඳහා. තව කිලෝමීටර් 63ක් හම්බන්තොට දක්වා අපි ඉදිරි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ අමතිවරයා මූලික වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ඒ අලුත් දුම්රිය මාර්ගය බෙලියත්තේ සිට හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න. ඒ වගේම හබරණ කුරුණෑගල දුම්රිය මාර්ගයේ මූලික වැඩ කටයුතු දැන් අවසන් ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරමින් යනවා. විශේෂයෙන්ම පිවිතර පොළොන්නරුව වැඩසටහන යටතේ තමයි දුම්රිය දෙපාර්තමේන්තුව ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. කිලෝමීටර් 84ක් පමණ තියෙනවා දුම්රිය මාර්ගය හබරණ දක්වා කුරුණෑගල සිට, එයත් අපි දැන් ආරම්භ කරනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙමින් තියෙනවා. නමුත් විශේෂයෙන්ම අපිට බලවේග කට්ටල 60ක් සහ එන්ජින් 50ක් තමයි දිනපතා ධාවනය වෙන්නේ 110ක්. මේන් බහුතරය අවුරුදු 65ක් අවුරුදු 30කට වැඩි පැරණි එන්ජින් සහ බලවේග කට්ටල තියෙනවා. ඉතින් මේවා අර නවීකරණය කිරීමට ඉතා අපහසු තත්ත්ව තියෙනවා. ඒ සඳහා සේවකයන් විශාල උනන්දුවක් දක්වනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිය ඇතුළු ඉංජිනේරුවෝ සියලු විශේෂ උනන්දුවකින් තමයි මේ සියල්ලම ක්‍රියාත්මක කරන්නේ. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ මම හිතන අපේ අලුත් වැඩපිළිවෙළ ඔස්සේ දුම්රිය මැදිරි, දුම්රිය බලවේග කට්ටල, එන්ජින්, ඒ වගේම අපි තෙල් ටැංකි 30ක් ඇනුම් කරලා තියෙනවා. මේ කන්ටේනර් ප්‍රවාහනය සඳහා ෆ්ලැට් බෙඩ්ස් 20ක් ඇනුම් කරනවා. ඒ සියල්ලම පැමිණියාට පසු දුම්රිය මාර්ග සංඥා නවීකරණය කිරීමෙන් සහ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමෙන් පසු හොඳ සේවයක් ලබා ගන්න පුළුවන්. දුම්රියෙන් දවසට තාම ගමන් කරන්නේ මගින් දවසට 400,000ක් පමණ. ඒ අපි වැඩි කිරීම සඳහා වැඩි පිළිවෙළක් සකස් කරන්න ඕනේ. මම මුලින් කිව්ව ලංකා ගමනාගමන මණ්ඩලයේ දවසට ජනතාව 125,000-28,000 ප්‍රමාණයක් ගමන් කරනවා. මේ ගමනාගමන මණ්ඩලයේ 125,000-28,000 අතර ප්‍රමාණයක් ගමන් කරද්දී දුම්රියෙන් ගමන් කරන්නේ දවසට 104,000 වගේ ප්‍රමාණයක්. ඒ නිසා මේ වැඩි කිරීම සඳහා මම හිතනවා මේ වැඩ පිළිවෙළ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. ඒ වගේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ වාහන බලපත්‍ර වාහන ලියාපදිංචි කරලා තියෙනවා 6,65,000කට වැඩි ප්‍රමාණයක්. වාහන බලපත්‍ර නිකුත් වෙලා තියෙනවා 800,000ක් පමණ. විශේෂයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 1,100ක් පමණ වෙනවා වසරක. වියදම සම්පස්ත වියදම ගියත් කෝටි 700ක්, ඒ කියන්නේ බිලියන 7ක වගේ ලාභයක් තියෙනවා. එයින් අපි රජයේ ආදායමන මුදල් ලබා දෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊ මෝටරින් ව්‍යාපෘතිය අපි ඉතා කාලයක් සිට ගන්න බලාපොරොත්තු වුණු ව්‍යාපෘතියක්. ඊ මෝටරින් ව්‍යාපෘතිය මේ අපේ හිටපු ඇමතිවරයා මේක මූලික කරලා වැඩ කටයුතු පටන් ගන්න ඉදිරියට අරන් ගියා. වර්තමාන ඇමති අරුජි ජනතුංග මැතිතුමාගේ නායකත්වය යටතේ මේ වසරේ ඊ මෝටරින් ව්‍යාපෘතිය අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල, ගම්පහ ඒ වගේ ප්‍රදේශවල අපි අලුත් කාර්යාල මෝටර් අයිලක් ධාවනපත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් ප්‍රදේශවල දැනට ධාවනපත ආරම්භ කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. වේරහැර ප්‍රධාන දවස් මත අපි පසුගිය වසරේ විවෘත කරනු ලැබුවා මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. ඒ වගේම ජාතික ප්‍රවාහන ගමනාගමන කමිෂන් සභාවේ බස් රථ 3,200කට ආසන ප්‍රමාණයක් නියාමනය කරනවා. අලුත් සභාපතිවරයා, නව සභාපතිවරයා ජනක මල්ලිමාරක් මැතිතුමාගේ නායකත්වය යටතේ මම හිතන්නේ එහි ප්‍රගතිය මම හිතන්නේ ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි, දැක් ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය, ඒ වගේම කටුනායක අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදුණු පසු අපිට ඒ සඳහා අන්තර් පළාත් බස් රථ බලපත්‍ර ලබා දීලා ඒ බස් රථ ජාතික ගමනාගමන කමිෂන් සභාවේ වැඩ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා හිතනවා. ඒක බලන්න ඔබතුමා කිව්වා. විශේෂයෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නේ මම ජාතික ප්‍රවාහන කමිෂන් සභාව දැනුවත් කරලා තියෙනවා. මම ඒක නැවත පසු විපරමක් කරලා බලන්න. විශේෂයෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව සාමාන්‍යයෙන් වාහන බලපත්‍රයක් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේදී ඔවුන්ගේ වෛද්‍ය සහතික ලබා දෙන ස්ථානය දිස්ත්‍රික්ක 25 කාර්යාල 25ක් තියෙනවා මේ 25 අඩුපාඩු තියෙන බව අපි දන්නවා ඒ අඩුපාඩු සකස් කරන්න වර්තමාන ඇමතිවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා නව සභාපති සිසර පෙරමත්තුමාගේ නායකත්වය යටතේ මම හිතන්නේ ඒක ක්‍රියාත්මක වෙමින් යනවා මොකද හැමදාම දිගු පෝලිම් දක්වන ලැබෙනවා හැම කාර්යාලයක් ඉදිරි පිටම අපි හොයලා බලුවා මොකද එහෙම වෙන්නේ කියලා ජනතාව උදෙන්ම එනවා මේකට ඇවිල්ලා පෝලිමේ ඉන්නවා මේක ඉක්මනට කරගන්න 11 12 වෙද්දී එක තැනකවත් පෝලිමක් නැහැ මුතුමනි. ඉතින් මේ පිළිබඳ මොකක් කර වැඩ පිළිලා සකස් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ උදේන ජනතාව උනත් පාරින් නැති වෙන්න ඒගොල්ලෝ කවුරු හරි අපිට සේවක ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඒ සේවක ප්‍රමාණය ගත්තට පස්සේ මම යම් යම් තැන හොයලා බැලුවා. එහම ඒ සේවකව ගත්තට පස්සේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ආරක්ෂක නිලධාරීන් වගේ උදෙන් එන අය ඒක ඇතුළට කැඳවලා උන්ට අවශ්‍ය ටිකට් පත දීලා අංක දීලා සීට් එකේ ඉඳවන්න වැඩ පිළිලා සකස් කරුවොත් මේ ඒක මම හිතන්නේ උදේ දිගේ පෝලිම දකින්න නැති වෙනවා. ඒ නිසා සේවක හිඟේ නිසා තමයි තියෙන්නේ ඒ සඳහා මම හිතන්නේ මේවට අපි ඒ සඳහා වැඩ පිළිලක් අපි සකස් ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සිසිර කෝදාගොඩ මැතිතුමා විශේෂ සේවයක් කරනවා. අපි මේ පිළිබඳ විශාල වැඩ කොටසක් ලංකා පුරා දියත් කරගෙන යනවා. දවසකට අපේ රටේ පුද්ගලයන් 8 දෙනෙක් මාර්ගයේ මිය යන අනතුරු වලින් මේක නිහඬ මාර්යාලෙස හඳුන්වන්න පුළුවන්. මොකද හේතුව විශේෂයෙන්ම යුද්ධෙන් අවුරුදු 30කින් මිය ගිය ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් මේ මාර්ග අනතුරු වලින් මිය යනවා. ඒ සඳහා අපි දඩමුදල් වැඩි කිරීමක් කළා. දැන් දඩමුදල් තිබි දඩ ප්‍රමාණය 24-31 දක්වා වැඩි කළා. ඒවා උපරිම ප්‍රමාණය රුපියල් 3000 දක්වා වැඩි කළා. මේ දඩේ නමුත් විශේෂයෙන්ම අපි හිටපු ඇමතිවරයාත් සමග සාකච්ඡා කළා. දඩ වර්ග 5ක් 6ක් සඳහා විශේෂ වැඩි මුදලක් දැමීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම බීමත්ව රියපැදවීම ඒ වගේම දුම්රිය හරස් මාර්ග වලින් ධාවනය කිරීම දුම්රිය විශේෂයෙන්ම බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම
honorable member
දඩමුදල් වැඩි කිරීමත් ලොකු ආందోళනාත්මක තත්යක් තිබුණා අපිත් ඒකට ඇත්තටම සහයෝගය ලබා දුන්නා මේ දඩමුදල් වැඩි කිරීම තුල රියානතුරු වල අඩුවීමක් තියෙනවද ඒ ගැන තොරතුරක් ඔබතුමා සතුටුයි
විශේෂයෙන්ම ඇමතුමනි දඩමුදල් මුලින්ම අපි දඩමුදල් වැඩි කරනවා කියලා කිව්ව පමණින් මේ විශේෂයෙන්ම රියානතුරු වල අඩුවීමක් තිබුණා මොකද මම පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා දඩමුදල් වැඩි කරනවා කියලා කිව්ව පමණින් මුලින්ම ඒක අපි කිව්වේ රුපියල් 25000ක් 20000ක් කියලා නමුත් අන්තිමට සිදු වුණේ රුපියල් 3000කින් පමණයි වැඩි කරන්න කෙසේ වෙතත් අපි දැන් ඔය ඔව් දැන් මං හිතන්නේ බීමත්ව රියපැදවීම ඔව් දැන් ඒ වගේ මේ අමතුමත් කියන 7ක් ඒ වගේ දැන් 24 අපි 31 දක්වා වැඩි කළා දඩ වර්ග 7ක් වැඩි 7කට අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ 25000 වගේ වැඩි කරන්න ඒ පිළිබඳව දැන් සාකච්ඡා කරගෙන යනවා මං හිතන්නේ එහෙම කෙරුවොත් ඔය මේ මේවා ටික අඩුවේයි වැඩි ටික අඩුවේයි විශේෂයෙන්ම තවත් මේ වැඩි වෙන්න මේ මරණ වෙන්න හුඟක් හේතුවක් තමයි නිදිමතේ තීම මොකද විවේකයක් විශේෂයෙන්ම රියදුරන්ට විවේකයක් නොමැතිවීම ඒ නිසා ඒ සඳහා යම්කිසි දැන් අපි දැනුවත් කිරීම වැඩසටහන් විශේෂයෙන්ම මාර්ග ආරක්ෂක ජාතික සභාවෙන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා ඒ වගේම ලක්දිව ඉංජිනේරු සමාගම විශේෂයෙන්ම අපි පසුගිය දින බස් රට සාමාන්‍යයෙන් මාසයකට බස් රට 12ක් පමණ එක එක ඩිපෝ වලින් මේ අනුතුරු වෙලා ගියන බස් රට නවීකරණය කරලා දාලා ඒ ඩිපෝ වලට බාර දෙන වැඩසටහන ක්‍රියාත්මක කරනවා පසුගිය දින අපි ඇමතිවරයා සමග ගිහිල්ලා බස් රට අපි බාර දීමක් කළා එහි ඒ ආයතනයක් දැන් ලාභ ලබන තත්ත්වයට ලැබිලා තියෙනවා විශේෂයෙන්ම ඩිපෝ වලට ගිහිල්ලා එහි සභාපති එදිරිසිංහ මහතාත් විශේෂයෙන්ම ක්‍රියාකාරී අධ්‍යක්ෂ මේසිරි මහතාස්සේ දෙන්නම බස් 15 අපි ඒ බලාපොරොත්තු වෙන මේ වසර තුර මාසකට බස් 15ක් පමණ නවීකරණය කරලා ඉදිරියට එළිය මේ ඩිපෝ වලට බාර දෙන්න ඒ සඳහා වැඩපිළිවෙළ අපි සකස් කරගෙන යනවා දැන් ඒ බස් එය නවීකරණය කරමින් යනවා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ඒ ස්ථානයේ එම ලක්දිව ඉංජිනේරු සමාගමේ ස්ථානයේ අපි ඉදිරියේදී බස් රට එකලස් කරන මේ ව්‍යාපාර මේක ආරම්භ කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම විශේෂයෙන්ම ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ රටේ විශේෂ ස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය පසුගිය වසරේ අයිකාව විගණන 90 අපි ඒ විගණනයේදී අපිට හම්බුණු ප්‍රමාණය 188.4ක පමණ ලකුණු ප්‍රමාණය ලැබිලා පසුගිය වසරට වඩා අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම දකුණු ආසියාවේ පළවෙනි ස්ථානය සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිලා තියෙනවා දකුණු ආසියාවේ අපේ රටවල් 9 අතරින් ඊට පස්සේ ආසියා පැසිෆික් රටවල් 38ක් අතරින් 6 වෙනි ස්ථානයට අපේ ශ්‍රී ලංකාවේ පැමිණ සිටිනවා ලෝකයේ රටවල් 191ක් අතරින් 19 වෙනි ස්ථානයට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පැමිණීම පිළිබඳ විශේෂයෙන් ඒ සභාපති ආනන්ද දෙමසිරි මහතාටත් ප්‍රධාන විදායකලාරණී නිමල සිරි මහතාටත් විශේෂ ස්තුතිය බුද කරන්න ඕනේ මොකද වසරක් ඒ වසර ගානකට පසු අපිට ඒ ජාත්‍යන්තර ඒ විගණනයට මුහුණ දීලා එවැනි ස්ථානයක් ළඟා කිරීමද විශ්වාසයක් ඇති කිරීම ගුවන් මගින්ගෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ගුවන් තොටුපළට විශේෂයෙන්ම විශ්වාසයක් ඇති කිරීම සඳහා ඔවුන් විශේෂ උනන්දුවක් ලබා දීලා තියෙනවා ඒ සඳහා ඔවුන්ට අපි විශේෂ ස්තුතිය බුද කරනවා ඒ වගේම හිටපු ඇමතිවරයා කිව්වාගේ හැම පාරම හිටිය කුලියට නිවාස මේ ස්ථානවල අපි පසුගිය වසරේ 2016 අපි මුල් ගාලා තියලා පසුගිය වසරේ අපි ඒක විවෘත කළා මිලියන 800 කෝටි 80කට වඩා වැඩි මුදලක් වියදම් කරලා ඉතා නවීන කාර්යාල පද්ධතියක් අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා එයින් ඔවුන් නිසි ප්‍රයෝජන ලබාගෙන තියෙනවා ඒ නිසා මම ඒ ස්තුතිවන්ත වෙනවා ආසියාවේ දකුණු ආසියාවේ පළවෙනි ස්ථානයත් ආසියා පැසිෆික් කලාපයේ 6 වෙනි ස්ථානයත් ලෝකයේ 19 වෙනි ස්ථානයත් සිවිල් ගුවන් සේවා අධිකාරිය ලබා ගැනීම පිළිබඳ අපි එම ආයතනයත් ලාභ ලබන ආයතනයක් එයත් අපි රජයට මුදල් ලබා දෙනවා ඒ වගේම ගුවන් තොටුපළා ගුවන් සේවා අධිකාරිය වර්තමාන සභාපති ධම්මික රණතුංග මෙතුමා උපසභාපති ප්‍රියන්ත කාර්යප්පරු මෙතුමා ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී සංජීව විජයරත්න මෙතුමා ඒ සියලු දෙනාම එකතු වෙලා අධ්‍යක්ෂ මණ්ඩලය සමග එකතු වෙලා දැන් විශේෂ වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා ගුවන් තොටුපළේ තදබදයේ අවනත කිරීම සඳහා මේ ගුවන් තොටුපළේ තියෙන මිලියන 6.5ක ධාරිතාවක් නමුත් පසුගිය වසරේ මිලියන 11කට ආසන්න මගින් ප්‍රමාණයක් පැමිණලා තියෙනවා ඒ නිසා ඉතා තදබදයක් තියෙනවා දැන් ඒ සඳහා තිබිච්චේ ප්‍රශ්න විසඳගෙන අලුත් ඒ විශේෂයෙන්ම තීරුබදු රහිත මේ එම ව්‍යාපාර ස්ථාන වෙනස් ස්ථානයකට ගෙනිහිල්ලා ඒ තදබදයේ අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිදු කිරීම පිළිබඳ මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්ත ගොඩනැගිල්ල පිළිබඳ හිටපු ඇමතිතුමා කිව්වා 147ක් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා වැඩි ප්‍රමාණයක් තිබීම නිසා තමයි මේ පැරක් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපි ඒ පිළිබඳ නව ඇමතිතුමා දැන් සාකච්ඡා පවත්වමින් යනවා කෙසේද ඉදිරි වැඩ කටයුතු කරන්න කියලා මම හිතනවා දැන් අලුත් ක්‍රමවේදයේ ඔස්සේ අපිට මේක දැනට මේක හදන්න පටන් ගන්නකම් අපිට ඒක සාමාන්‍යයෙන් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි ඒ වගේම අපි පලාලි ගුවන් තොටුපළ සඳහා නවීකරණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ අපේ ඇමතිතුමා එකට මූලිකත්වය ලබා දෙනවා බිලියන 2ක වාගේ මුදලක් අපේ ගුවන් තොටුපළ ගුවන් සේවා අධිකාරියෙන් වියදම් කරලා පලාලි ගුවන් තොටුපළ නවීකරණය කරලා අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට දැන් අපිට මඩකලපු ගුවන් තොටුපළ අපි ආරම්භ කරලා තියෙනවා මඩකලපු ගුවන් තොටුපළේ ගුවන් ගමන් දැන් සිද්ධ වෙනවා පසුගිය මාසෙ මගින් 4000කට ආසන්න ප්‍රමාණයක් මගින් ගමන් කරලා තිබුණා අපිට රත්මලානු ගුවන් තොටුපළ නවීකරණය වෙනවා රත්මලානු ගුවන් තොටුපළ මත්තල ගුවන් තොටුපළ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ මේ වසර තුල අපි යම්කිසි තීන්දුවක් ගන්නවා මම හිතන්නේ එය මේ ලාභ ලබන තත්ත්වයකට අපි ඇති කිරීම සඳහා සාකච්ඡා නිලධාරී මට්ටමින් සිදුවෙමින්
කරු අමදිතුමා විනාඩි 2ක් තියෙනවා
ඊපසු අපි ඒ බලාපොරොත්තු වෙනවා මේ ගුවන් ගමන් අභ්‍යන්තර ගුවන් ගමන් රත්මලාන මත්තල මඩකලපුව සීගිරිය ඒ වගේම ත්‍රිකුණාමලයේ පලාලි කටුනායක අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියත් ගුවන් තොටුපළ එම සමාගමත් එකතු වෙලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර යනවා එන්න විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ආයතන 9 විශේෂයෙන්ම සභාපතිවරුන්ට ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති රමණ සිරිවර්ධන මහත්මයාටත් ඒ වගේම වර්තමාන සභාපති උපාලි මාර්සිංහ මහත්මයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉදිරියට රැගෙන යාමට ඔවුන් ඉතාම දායකත්වය සපයනවා ඒ සඳහා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඩිලන්ත ප්‍රාන්දු දුම්රිය සාමාජික අධිකාරතුමා ඇතුළු ඒ සියලුම ඉංජිනේරු මහත්වරුන්ට මගේ ස්තුතිය පුද කරනවා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉන්පසු ජාතික ප්‍රවාහන කමිෂන් සභාවේ ජනක මල්ලිමාරච්චි සභාපතිතුමා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ වගේම වෛද්‍ය සභාවේ සිසර පෙරා ප්‍රමුඛ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සභාපතිතුමා ප්‍රමුඛ සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයටත් මෝටර ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජගත් චන්සිරි කොමසාරිස්තුමා ප්‍රමුඛ සියලුම නිලධාරී මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා මේ පසුගිය වසරේ ලබාගත් ප්‍රගතිය 2019 වසරේ ඉදිරියට අරගෙන යාම සඳහා විශේෂයෙන්ම ලක්දිව ඉංජිනේරු සමාගමේ ඉදිරිසිංහ මහතා විමලසිරි මහතා සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරීතුමා ඒ වගේම ජාතික ප්‍රවාහ ගමන ප්‍රවාහන අධිකාරිය වගේම විශේෂයෙන්ම මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ සිසිර කෝදාගොඩ සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ වගේම ගුවන්තොටුපළ ගුවන් සේවා අධිකාරියේ සභාපති ධම්මික රණතුංග උපසභාපති ප්‍රියන්ත කාර්යපිරම ප්‍රධාන විධායක නිලධාරී සංජීව විජයරත්න මැතිතුමා ප්‍රමුඛ සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂ ස්තුතිය බෙද කරනවා අපි හිතනවා බලාපොරොත්තු වෙනවා 2019 වසරේ ගුවන්තොටුපළ ඉතාම නවීකරණය වෙච්ච ඒ වගේම ජනතාවට පහසුකම් සැලසෙන ගුවන්තොටුපළ බවට උන්ට පත් කරන්න හැකියාව ලැබෙයි කියලා ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ සභාපති ආනන්ද විමලසිරි මහතාටත් ප්‍රධාන විධායක නිලධාරී විමලසිරි මහතාටත් විශේෂ ස්තුතිය පුද කරනවා ගුවන් සේවා සිවිල් ගුවන් සේවය ලෝකේ 19 වෙනි ස්ථානයට ගෙනල්ලා ආසියාවේ 6 වෙනි ස්ථානයට දකුණු ආසියාවේ 5 වෙනි ස්ථානයට ගෙනවි පිළිබඳ ස්තුතිය පද කරමින් 2018 වසරේ ලැබු ප්‍රගතිය අපිට ඉදිරියට අරන් ගිහිල්ලා 2019 වසරේ අපේ විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ ලේකම් ජයම්පති මහතා මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය ඒ වගේම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ සිසිල් රත්නායක මහතා තිලකරන්ද බණ්ඩාර මහතා ජයසිංහ මහතා ප්‍රමුඛ ඒ වගේම ප්‍රධාන ගණකාධිකාරීතුමා ප්‍රමුඛ සියලුම නිලධාරීන්ට මම විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ මේ නව අපිට හිටපු මේ සබ් ලේකම් විජය විතානගේ මහතා ඒ වගේම මේ නිහාල් සෝමීර මහතා හිටපු පෙරහිටිය ලේකම්වරය වර්තමාන ජයම්පති මහතා ඒ ලේකම්තුමා ඉතාම දක්ෂ ලේකම්වරු ඒ වගේම මට රාජ්‍ය අමාත්‍යාංශයටත් විශේෂයෙන්ම ඉතාම හොඳ ලේකම්වරියක් ලැබිලා තියෙනවා මල්කාන්ත ඒකනායක මහත්මිය
ලේකම්වරිය
සියලු දෙනාටම සහ අතිරේක ලේකම් වරු සියලු දෙනාටම මගේ ස්තුතිය පද කරමින් 2018 වසරේ අපේ අමාත්‍යාංශයේ ලැබූ ප්‍රගතිය 2019 වසරේ වර්තමාන අමාත්‍යවරයා යටතේ තව තවත් ඉදිරියට අරන් යාම සඳහා ඒ සියලුම දෙනාගේ සහයෝගය අපිට බලාපොරොත්තු වෙනවා අපි මේ මගින් මේ රටේ ජනතාවට හොඳ ප්‍රවාහන සේවයක් 2020 වෙන විට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි
හොඳයි ඔන්රබල් දයසිරි ජයසගර
නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අද මේ විවාද දෙක ගැන බිම ගැන සන්තෝෂ වෙනවා මම විශේෂයෙන්ම වැඩි වෙලා නැති නිසා කාරණා කීපයක් විශේෂයෙන්ම ලංගම පිළිබඳව කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පෞගේ කාල වකවානුවේ අපිට මතකයි හිමාසිරි පාසල් මැතිතුමා මේ ආණ්ඩුව ගත් මේ අමාත්‍යව ධූරය ගත්තෙන් පස්සේ මාර්ථ සාධක අරමුදල් ගෙවා ගන්න බැරුව විශාල අර්බුදයක් තිබුණා රුපියල් කෝටි 2555ක් විශේෂයෙන්ම මට මතකයි එතුමා කැබිනට් මණ්ඩලයේ දැවැන්ත සටනක් කරා මේ මුදල් ටික ගන්න විශාල මුදලක් ගෙනල්ලා ඒ ජනතාවට දීලා ඒ සේවකයන්ට දීලා ඒ අවසන් කරා. ඒ වගේම අපි මං හිතන්නේ ඒ කාලවකවානුව තුළ උසස් වීම සම්බන්ධව විශාල වැඩ කොටසක් අපි ආරම්භ කරන ගියා. විශාල වැඩ කොටසක් එතුමාට සිද්ධ වුණා. ඒ වගේම ඉදිරින් පස්සේ මං හිතන්නේ අපි වැඩපිළිවෙලක් සකස් කරා ස්වේච්ඡා වන්දිද ලබා දීමේ ක්‍රමවේදයක්. ඒ අනුව සේවකයන් 8000ක් විතර අවසන් කරගන්න ඉවත් කරන්න බලාපොරොත්තු වුණා මොකද හේතුව දැවැන්ත අර්බුදයක් තිබුණ නිසා ඒ නිසා කැමැත්තෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදයක් 2016:30 චක්‍රලේඛනය ආරම්භ කළා ඒ අනුව වැඩ කටයුතු කරගෙන ගියා එහි ක්‍රියාදාමයේ අනුව ඒ වැඩපිළිවෙල අවසන් කරනකොට මං හිතන්නේ සේවකයන් 3747ක විතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් මේ භාණ්ඩාගාරයේ මුදල් උපයෝග කරගෙන වන්දි දීලා අවසන් කළා ඒකත් එක්කම මේ වන්දි ලබා දීමේ ක්‍රමවේදය අවසන් වීමත් එක්කම විශේෂයෙන්ම ලංගමේ සඳහා වැටුප් ගෙවීමේ අදාළ කරගන්න ඕනේ වැඩපිළිලා විශේෂයෙන්ම 2006 අංක 30 දාන චක්‍රලේඛන නිකුත් කරලා වැඩ වර්ජන කරලා ගත්ත ක්‍රියාමාර්ග ගන්නාවක් තිබුණේ නමුත් මේක 2006 වර්ෂයේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර චක්‍රලේඛනයේ අනුව බොහොම පැහැදිලිව සේවකයන් වැටුප් තලවල තියලා සියලුම ලංගම සේවකයන් වැඩුත්වල අනුව පිටුව 2018:10 එක දින සිට ක්‍රියාත්මක කරන්න අනුමත කරලා මේක සම්පූර්ණයෙන් අනුමත කරලා මේ අවශ්‍ය වාතාවරණය සකස් කළා දුන්නා. ඊළඟ 2005 ජනවාරි 8 වෙනිදා විශේෂයෙන් ඒ ආපු නව යහපාලන රජයත් එක්ක රුපියල් 1000ක මුදලක් ලබා දෙන්න එකඟතාවයක් පැවතුණා. ඒකත් එක්කම සේවකයන්ගේ වැඩුප් වැඩි කිරීම සම්බන්ධව 2016 අංක 2 දරන චක්‍රලේඛනය නිකුත් කරලා එම චක්‍රලේඛනයට අනුව මේ වැඩුප් වැඩි වීම ක්‍රියාත්මක කරන්න ආවත් 2016 ඉඳලා 2018 දක්වා මේ වැඩුප් වර්ධකය අගෝස්තු මාසයේ දක්වා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරගන්න බැරුව ගියා. මේක විශාල ප්‍රශ්නයක් බවට සේවක මණ්ඩල වලින් චෝදනා දිගින් දිගටම ආවා. ඊට අමතරව මේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන විශේෂයෙන්ම දීපියාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරා විශේෂයෙන්ම සමිති 7ක් මේ සම්බන්ධ වුණා ඒ අනුව සමිති 7කට එංගතාවය පළ කරලා මේ සියලුම සමිති එක සාකච්ඡා කරලා 2018 9 වෙනි දින ලිඛිතව මේ සම්බන්ධ එකතාවයකට ආවා මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න කොහොමද මේ වැඩපිළිවෙල අරගෙන යන්නේ කියලා. ඒ අනුව ඒ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙල සකස් කළ තියෙද්දී ඒකේ බොහොම පැහැදිලිව තිබුණා චක්‍රලේඛන අංක 30 සහ කළමනාකාර සේවා චක්‍රලේඛන අංක 2 2006 විධිදාන අනුව වැඩුප් ක්‍රමයක් නව වැඩුප් ක්‍රමයක් නිර්දේශ කරන්න වැඩපිළිලක් සකස් කළ තිබුණා. ඒකට කොන්දේසි ඉදිරිපත් කළ තිබුණා. ඒ ක්‍රියාදාමයේ තුල බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණ කාරණයක් තමයි විශේෂයෙන්ම ලේකම් ප්‍රවාණා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලේකම්වරයාට විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් කළමනාකර සේවා දෙපාර්තමේන්තුවේ දාලා තිබුණ නව වැටුප් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සමග ආයතනයේ කාර්යභාරය අනුව කාර්යමණ්ඩලයේ ප්‍රතිවර්ගීකරණයට කාණ්ඩගත කිරීමට ලක් කර ඇති බැවින් නව වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ අඛණ්ඩව ලබා ගත හැකි වන පරිදි අනුමත සෑම තනතුරක් සඳහාම බදවා ගැනීමේ පරිපාලි සකස් කර ඒ සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. එතෙක් නව බදවා ගැනීම කිසිවක් නොකළ යුතුය. එමෙන්න දැනට පවත්න උසස් වීමේ ක්‍රමයේදී යටතේ උසස් වීම ලබා දීමද සිදු නොකළ යුතුයි කියලා බොහොම පැහැදිලිව මේක සඳහන් වුණා. ඒ විතරක් නෙමෙයි 2016 දක්වා ඇති උපදෙස් වැරදි ලෙස අර්ථකථනය කිරීම හෝ වැරදි ලෙස යොදා ගැනීම හෝ අක්‍රමාත්මක ලෙස ප්‍රතිශෝධනය කිරීම හෝ වෙනත් වැරදි හේතු කරගෙන සිදුවන ඕනෑම වැඩිපුර ගෙවීමක් ගෙවීම ලබාගත් සේවකයන්ගෙන් අප්‍රමාදව ආපසු අය කර ගැනීමට කටයුතු කළ යුතුයි කියලා මේ චක්‍රලේඛනයේ බොහොම පැහැදිලිව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මින් ඉදිරියට කිසිදු වැඩුප් සංශෝධනයක් හෝ තනතුරු සංශෝධනයක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සිදු කරන්න කියලා මේ චක්‍රලේඛනයේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වැඩුප් සම්බන්ධව මේ ක්‍රියාදාමයේ ඉදිරිපත් කළ තියෙද්දි තමයි දැන් විශාල වශයෙන් මේක උල්ලංඝනය කරලා සේවකයන් ගණනාවක් වැටුප් තමන්ගේ කැමැත්තෙන් විසාම අරන් ඉන්නකොට මේවා කිසිවක් නැතුව මේ වගන්ති උල්ලංඝනය කරලා අද මේ වෙනකොට 5300කට අධික සංඛ්‍යාවකට සේවකයන්ට නව උසස් වීම දීමේ වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධී වැඩපිළිවෙලක් මේ ක්‍රියාත්මක කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා කෝප් කමිටුවට ගියනලා අපේ සභාපතිතුමාත් එක්ක මේ ගැන කතා කරන්න. මොකද හේතුව මේ වැටුප් මේ චක්‍රලේඛන සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් තමයි මේ ක්‍රියාදාමයේ සිද්ධ කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ සම්බන්ධව කතා කරන්න. විශේෂයෙන්ම කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ජාතික වැටුප් සේවක කොමිස සභාවේ නිර්දේශ සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් තමයි ඔබතුමා වෙලාව අරන් කතා කරන්න. මට දෙන්න බෑ. ඒ නිසා උත්තර දෙන්න ඒකේ ගන්න වෙලාව මට මම විනාඩි 10 අවශ්‍යයි. රයිට් කියන්න.
විශේෂයෙන්ම ඔබතුමාගේ කියන එක අර දින 52 දී උන දේ ගැන ඔබතුමා දන්න නිසා මම මේ සියල්ලම උසස් වීම දීලා තියෙන අවුරුදු 20ක්වත් උසස් වීම දීලා නැති අය.
මම පෙන්නනම්. ගරු අශෝක අපේසිංහ මහත්තයා මම මේ ඔබතුමා දන්නවනේ මම. හරි මේ ළංගමේ හැමදාම සිද්ධ වුණ කාර්යභාරයක් තිබුණා. ඉතිහාසෙල මේක වැරදි. මං කියන දැම්මත් මේක නවත්තන්න. තමුන්නාන්සලා මෙච්චර ගාණක් අඩුමතරමේ මේ ක්‍රියාදාමයේ අරන් ගිල මම මතක තියාගන්න මේ දින 52 මමත් මේ වෘත්ති සමිතියේ එක වැඩ කරපු කෙනෙක්. හරි? මේ දෙගොල්ලෝ ගෙනල්ලා මම සාකච්ඡා කරලා කිව්වා මේක කරන්න එපායි කියලා. ඒ දින 52 මොකද්ද වුනේ? ඒකෙත් මේ වගේ විශාල වශයෙන් දුන්නා. සමහර කට්ටිය ගිල ඉඳගත තැන්තම්වල. මම මේ දෙගොල්ලම ගෙනල්ලා කතා කරා. කතා කරලා මං කිව්වා මේක ඉවසන්න. පොඩ්ඩක් ඉවසන්න මේ ක්‍රියාදාමයේ හැරෙට කරන්න. නමුත් ඒගොල්ලෝ ඒකත් ක්‍රියාත්මක කරන්න දුන්නු ලියුම් ගැහුවා. ඒක හැබැයි අත්තිටුවලා ලියුමක් ගහලා දිනා තමුන්නාන්සල මතක ඇති මේ දින 52 කරපුවා වැරදි කියලා. හැබැයි දැන් ඒ වැරද්ද තියෙද්දී තමුන්නාන්සල කොහොමද මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්නේ කියලා මගේ තියෙන ප්‍රශ්නේ. එතකොට නව මේකේ දාලා තියෙනවා බොහොම පැහැදිලිව මේ සභාපති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේක දාලා තියෙන 2018 11 5 මේකේ සම්පූර්ණයෙන් දාලා තියෙනවා විස්තර ටික කොහොමද මේක ක්‍රියාත්මක වුණේ කියලා. මේක සම්පූර්ණ නතර කරලා තියෙන්නේ. ඒ වගේම මේවා తాවකාලිකව නතර කරන්න කියලා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් එදා ඒ යටතේ සුනිල් ගුණාධර මහත්තයා අතිරේකම් පැහැදිලිව දාලා තිනවා සියලු ආයතනවල ස්ථිර తాවකාලික අනියම් හෝ කවර ආකාරයේ තනතුරු බඳවා ගැනීම උසස් කිරීම අනුයුක්ත කිරීම හෝ ස්ථාන මාර්ගිකම් නැවත දැනුම් දෙන තුරු නතර කිරීම අවශ්‍ය කටයුතු කරන්න කියලා. එතකොට බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මේ එදා ආපු ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණේ කට්ටියත් එක්ක මම දෙගොල්ලම ගියලා සාකච්ඡා කරා. මම ඒ වෘත්ති සමිතියක වැඩ කරපු නිසා මං කව කරුණාකරලා මේකට අත ගහන්න එපා. කරුණාකරලා මේ උසස් වීම වලට දාන්න එපා. මොකද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා කියලා. ඒ නිසා අපි ඒ ක්‍රියාදාමයේ නතර කළ තියෙදි තමයි දැන් තමුන්නාන්සලා මේ ක්‍රියාදාමය
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා මම කියන්න කැමතියි දැන් බලන්න මේ දීලා තියෙන ඒවා. හරි? මේවා කිසිම බඳවා ගැනීම පටිපාටියක් නැතුව උසස් වීමේ පටිපාටියක් නැතුව මං තමුන්නාන්සලා පෙන්නන්නම්. හරි? මේකේ පැහැදිලිව තියෙනවා ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තේවා. ඒක මට වෙලා නැති නිසා මම කියන්නම්. රියදුරු මහත්තුරු කෙලින්ම ලිපිකරු විදියට දාලා තියෙනවා. එතකොට සම්මු පරීක්ෂණයෙන් තොරව රියදුරු මහත්තුන් ඩිපෝ පරීක්ෂක තනතුරු ලබලා දීලා තියෙනවා. ඒවිදරක්නෙමයි සම්මුක පරීක්ෂණය තුර කොන්දොස්සර මහතුර ජේස ඩිපෝ පරීක්ෂක තනතුර යොදලා තියෙනවා මල්ලඟ ලයිස්තුම තියෙනවා හරි උදාහරණයක් මම තමුන්නාසර කියන්න බීඑන් පුංචිව මහත්ත දෙවෙනි පෙළ කොන්දොස්සර හයවෙනි ශ්‍රේණියට උසස් කෙරුවා හරි මේ වගේ ලයිස්තු ගණනාවක් මල්ලඟ තියෙනවා කිසිම සමහර අයට දීලා තියෙනවා නාරායන්පුර ප්‍රධාන මානව සම්පත් කළමනාකර විසින් උසස් වීමෙන් ලිපියට අනුව ඩිපෝ කළමනාකර විසින් ලබා දෙන පැවරුම් ලිපි වෙනම පැවරුම් ලිපිත් දීලා තියෙනවා එතකොට මේ විදිහට ගත්තම මාණ්ඩලීය පාලන පිළිවෙත උල්ලංඝනය කරලා විධායක ශ්‍රේණිය සඳහා සුසුකම් නොලත් පුද්ගලයන් පත් කරලා දෙන විශාල සංඛ්‍යාවක් මම කියන්නේ මේක ඉතිහාසෙ සිද්ධ වුණා මම කිව්වේ ඒක වැරදි තමුන්නාසලාට මේක කරන්න එපා මොකද හේතුව 3000කට අධික සංඛ්‍යාවක් මිනිස්සු අයින් කරලා තියෙනවා මේ ක්‍රියාදාමය තුල නමුත් මේක අපි ඉල්ලන්නේ ක්‍රියාදාමයක් ආරම්භ කරලා මේ චක්‍රලේඛන අනු වැඩ කරන්න කරුණා කරලා චක්‍රලේඛන අනු වැඩ කරොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ කාඩ උසස් වීම දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් මේ අසාධාරණ විදියට උසස් වීම තුල විශාල ප්‍රශ්න සමහර අයට 2019 1.31 කරන දින එක අයකු සඳහා පත්තින් ලිපි දෙකක් දීලා තියෙනවා එකම දවසේ උසස් වීම දීලා තියෙනවා මම තමුන්නාසිර කියන ගාල්ල ඩිපෝවේ එන්නේ සුසන්තලාල් මහත්තයා දෙවැනි පෙළ රියදුරේ ඉඳලා 6 වෙනි ශ්‍රේණිය JDPR එන්නේ සුසන්ත මහත්තයා දෙවැනි පෙළ රියදුරේ 6 වෙනි ශ්‍රේණිය මේ දෙක එක දවසේ පත්තින් දෙකක් දෙනවා කොහොමද මේම දෙන්නේ හරි ඒ විතරක් නෙමෙයි එතකොට උදාහරණයක් දෙනවා රමුක්කන ඩිපෝවේ HB ජෝතිස මහත්තයා ටයර් සවිකරු දෙවැනි පෙළ 6 වෙනි ශ්‍රේණියට උසස් වීමක් දෙනවා මේ අර්ජුන නරතුංග මහත්තයා ප්‍රසාද මේ සාධාරණත්වය ගැන කතා කරන කෙනෙක් ප්‍රශ්න වලට හැම වෙලෙම කතා කරන කෙනෙක් තමුන්නාසේ ව්‍යාපාලන ගැන කතා කරන කෙනෙක් තමුන්නාසේ යට මේවා සිද්ධ වෙනවා නම් මොනවද මේ අපි මේවා ගැන කතා කරන්නේ හරි නෑ උත්තර දෙන්න නමුත් ප්‍රශ්නේ දෙන්නේ තමුන්නාසේලා යටද මේවා සිද්ධ වෙන්නේ ඒ නිසා කරුණා කරලා 5200කට අධික සංඛ්‍යාවක් මේ මේ
කරුමන්දේතුමා කාලය අවසන්
මම ඉල්ලන්න කැමතියි කරුණා කරලා මේකට විරුද්ධව අවශ්‍ය පියවර ගන්න නැතිනම් අපිට සිද්ධ වෙනවා මේවට විරුද්ධව උසාවියන්න උසාවියන්න විතරක් නෙමෙයි පැහැදිලිව මම කියන්න කැමතියි කෝප් කමිටුර අපි ගියනල මේ සභාපතිවරයාත් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයත් පැහැදිලිව ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා කරන්න තියෙන අපි අවශ්‍ය දේ කරන්නම් ඒ නිසා කරුණා කරලා මේ වැරදි ක්‍රියාමාර්ගය නතර කරන්න සාධාරණ විදියට මිනිසුන්ට උසස් වීම දීලා නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා
බොහොම සුදී මන්ත්‍රීතුමා